ඊළඟට විමල් වීරස් මැතිතුමා විනාඩි 7ක කාලයක් තිබෙනවා ඔබතුමන්ට.
ගරු මුලසන රුඩ මන්ත්‍රීතුමනි, පනත් කෙටුම්පත් දෙකක් විවාදයට ගන්න මේ අවස්ථාවේ මා කැමති වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත ගැන පමණක් විශේෂයෙන් අවධානය යොමු කරන්න. එක කාලෙක සමහරු කිව්වා මේ වරාය නගරය හදන්න සීගිරි ගලේ ගලුත් මදි වෙනවයි කියලා. එහෙම කියලා මෙට්‍රික් ටොන් ගාණෙන් ගල් ගණන් හදලා කිව්වා. මෙහෙම කියපු අයියලා පස්සේ යන අයියලා තින්නවා කියලා පේනකොට මට කොහෙන්ද හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. සාමාන්‍යයෙන් විහිළු කරනවා ඉලෑට ඇදෙන විහිළු කරන්නේ බොහොම කලාතුරකින්. ඔය වරාය නගරයට ඇත්ත වශයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකා රජයේ 7-5ක ආයෝජනයක් කරලා නැහැ. චීන සමාගම මේකට ආයෝජනය කරේ යම්කිසි කාලයක් ඇතුළත මේකේ ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. හැබැයි මට මතකයි ඒ වෙලාවේ 2.5 බිලියන් ආයෝජනය කරා. ඔව්, එතකොට ශ්‍රී ලංකා රජයේ බොහොම සුළු මුදලක් ආයෝජනය කළේ. එතකොට රට ආර්ථික වශයෙන් බංකුලුත් කියලා එකපාරට නන්දලාලුන් නැහැ ඇවිල්ලා ප්‍රකාශයට පත් කරාම මේ වරාය නගරයට එන්න ආයෝජකයෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයාගන්නවට වඩා අමාරු වුණා. දැන් ඔබතුමා බලන්න, වරාය නගරයේ පමණක් නෙවෙයි, ඊළඟට ගාලු මුදුර අරගලිය ඇති වුණේ. ගාලු මුදුර කියන්නේ අපි ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් සමූහයේ තියෙන සංවේදී කලාපය. ওই වරාය නගරයේ තියෙන්නේ ඒක ආශ්‍රිතව. එතකොට මේ අපේ රටේ ආර්ථිකයේ හබ් එක කියලා කිව්වොත් වරදක් නැහැ. දැන් පකිස්තානේ බලන්න, පකිස්තානේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක අපි තාම ආදරය කරපු කුඩා කාලයේදී ඉම්රාන් ඛාන් මේක පන්දු යවන්නා, එතුමා ජයග්‍රහණය කළාට පස්සේ විශාල දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙලා පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙලා ඔහුව හිරේට දාලා ඔහුගේ පක්ෂේ තහනම් කරලා විශාල කලබගෑනියක් වුණා. ඒ අතරේ මේ ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට දූරේ පලා අතහැර යන අය බවට පත් වුණා. රාලහාමිල යුනිෆෝම් ගලවලා පාරේ මේ ඒ අරගලයට තමන් එක්වෙන බව පෙන්නුවා. එක්විච්ච රාලහාමි දැම කොහෙද බන්දන්නෑ පතල් කපනවා කියලා ආරංචි. ලක්කම්ම වෙනුවෙන් දිරිය දෙන කාන්තාව ගැන අපිට බලන්න පුළුවන් වුණා. මෙහෙම ජවනිකා ගියා. දැන් ඊයේ පෙරද බලන් ගියාම බංගලිදේශයට ගිහිල්ලා බංගලිදේශෙත් අර වගේම රාලහාමි කෙනෙක් හිටියා. යුනිෆෝම් එක ගලවලා පාරේ යනවා, මම අරගලයට එකතු වෙනවා කියලා. ඊට පස්සේ දවස් 5ක විතර ට්‍රැෆික් පොලිසිය නිවාඩු ගත්තා. ඉස්කෝල යන ළමයි පාරේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න පටන් ගත්තා. දෙකේ දෙකේ පොළුවතේ තියාගෙන එහෙත් මෙහෙ පැන්න ගුවන් මේ රූපවාහිනිය සංස්ථාවට වැඩසටහන් කළමනාකරණය කරන පෝය දවසේ මොනවටද බණ දාන්නේ කියලා ඇහුවා. එහෙත් ගිනි තිබ්බා. ඊට පස්සේ බංගලිදේශයේ ඔක්කොම ගුවන් මේ රූපවාහිනිය නාලිකා නතර වුණා. අකර්මණ්‍ය කළා. කොමාරි සික්කසීන මැතිණිය ඉන්දියාවට පලා ගියා. ඉස්සෙල්ලා අස්වෙලා එතුණිය එහෙදි කිව්වා, මොකද්ද මන් දැන් සිනායි සොලමන් අයිලන්ඩ් කියලා වර්ග අඩි 300ක් විතර වෙන දූපතක්, පුංචි දූපතක් ඇමරිකාව ඉල්ලුවා මගෙන්. මේ දූපත මන් දෙන්න කැමති වුණේ නැහැ. ඒ දූපත දෙන්න කැමති වුණා නම් මේ කුමන්ත්‍රණය වෙන්නේ නැහැ කියලා. දැන් හොඳට බලන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ බ්‍රික් BRI කියලා ව්‍යාපෘතියක් තියෙනවා. සේද මාවත ගොඩබිමින් යා කිරීමේ මාවතක්. කලින් තිබුණු සේද මාවත මුහුදු මාර්ගයක්. මේ BRI ව්‍යාපෘතිය කියන්නේ සේද මාවත ගොඩබිමින් යා කිරීම. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට දිවිසුමකින් බැඳී හිටියා. ඒ අනුව තමයි වරාය නගරේ වගේ දේවල් බිලියන ගණන් ආයෝජනාවේ හම්බන්තොට වරාය පහුකාලීනව චීනය මොකද දීර්ඝ නායකට ගත්තත්, දීර්ඝ පොලියකට ගත්තත්, දීර්ඝ මේ කුලියකට ගත්තත් ඒක ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට ආවේ. ඒවා ආවේ BRI ව්‍යාපෘතිය යටතේ. එතකොට බංග්ලාදේශෙත් පහුගිය කාලෙක මම හිතන විදියට ඩොලර් බිලියන් 10කට වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදු වුණා මේ BRI ව්‍යාපෘතිය යටතේ. මටත් ආරාධනාවක් ලැබුණා ওই BRI ව්‍යාපෘතියේ එක්තරා සමුළුවක් නරඹන්නට යන්න මම දැක්ක බංග්ලාදේශී නියෝජිතයන්ට විශේෂ ස්ථානයක්. ඒ කියන්නේ දකුණු ආසියාවේ පකිස්තාන් වන්ටත් වඩා ඉහළ ස්ථානයක් බංග්ලාදේශ ඒ නියෝජිතයන්ට ලැබිලා තිබුණා.
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තිබෙනවා.
විනාඩි දෙකකින් අවසන් කරනවා. එතකොට බංග්ලාදේශයේ අස්ථාවර වුණා, කඩා වැටුණා, ශික් හසිනා මේ ලක්ෂයක දේක විරෝධතාවලට යටත් වෙලා ඉල්ලා අසුනා ඉන්දියාවට ගියා. BRI ව්‍යාපෘතියම තියෙන රටක්. ඊළඟට ඔබතුමා දන්නවා තව තේරවාදී බෞද්ධ රටක් තියෙනවා මියන්මාරය. එතන බෙදුම්වාදී සංවිධානයක් පිහිටුවා මේ මෑත කාලේ. ඒකට අවියායුධ එනවා. ඒ අවියායුධ එනවා දීර්ඝ සටනක් තියෙනවා. එතනත් චීනයේ විශාල වශයෙන් ආයෝජනය කරලා තියෙන රටක්. අපිට බොහොම පැහැදිලිව පේනවා මේ වරාය හදන්න ගියොත් මොකද්ද මේ සීගිරි ගලක් කඩන්න වෙයි කියලා කියපු අය දැන් තමුණාන්සේලාගේ ජනාධිපතිතුමාත් වරාය හදන ව්‍යාපෘතිය නතර කරනවා කියලා කිව්ව එක්කෙනෙක්. ජනාධිපතිවරණ කලින් මාධ්‍ය සාකච්ඡා තියලා ඊට පස්සේ එතුමා නතර කළේ නැහැ, තිබ්බටත් වඩා ලොකුවට ආයෙ හදන්න පටන් ගත්තා. එතකොට මේ BRI ව්‍යාපෘතියට අදාළ රටවල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, දැන් පොඩි කාලේ නම් අපි ඇවිල්ලා උලිද ගෙනින්නේ කොයි කොයි දේශයේ කියලා, දැන් අහන්න වෙන්නේ ජිප්පු ගෙනින්නේ බංගලි දේශයේ කියලා. එතකොට දැන් BRI ව්‍යාපෘතියට අදාළ රටවල් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම, බංගලි දේශය අස්ථාවර කිරීම, මේ පකිස්තානය අස්ථාවර කිරීම, පකිස්තානයත් ඔන්න මෙන්න බංකොලොත් කියලා කියව ගන්න තැනට ජාත්‍යන්තර මුදල උත්සාහ කරා. ඒ නායකයන්ට මේ නායකයන්ට වඩා මොලේ තිබ්බ හින්දා ඒක කළේ නෑ. ඊළඟට මියන්මාරය ඇතුළේ නොතිරිච්ච බෙදුම්වාදී ත්‍රස්ත ව්‍යාපාරයක් බලගැන්වීම, මේ අර ගොඩබිම් මාර්ගය, සේද මාර්ගය ගොඩබිමින් යා කිරීමේ ව්‍යාපෘතියට එරෙහිව දියත් වෙන ජාත්‍යන්තර මෙහෙයුමක් කියලා ඔබට පේන්නේ නැද්ද ගරු මූලාසනා රුඩ මන්ත්‍රීතුමනි? ඒ මෙහෙයුමේ අපි ගොදුරු. ඒ මෙහෙයුමේ අපි ගොදුරු. ඒ මෙහෙයුමේ බංග්ලාදේශය ගොදුරු. ඒ මෙහෙයුමේ පකිස්තානය ගොදුරු. ඒ මෙහෙයුමේ මේ රටවල් බොහොමයක් අද ගොදුරු බවට පත් වෙලා
තියෙනවා.
ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕන මේ BRI හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් මේ කියන සේදමාවත ගොඩබිම්මින් යා කිරීමේ ව්‍යාපෘතියට අදාළ හැම රටකටම එල්ල වෙලා තිබෙන්නේ අද විවිධ පැහැයේ වර්ණ විප්ලවවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වර්ණ විප්ලවවල බාහිර ස්වරූපයේ එකක් සීගිරි ගලත් මදි ඒක හැදුවා කියලා තමයි පටන් ගන්නෙ වර්ණ විප්ලව. අපි තමයි අරගලේ කරන්න කියලා කිව්වෙත් වර්ණ විප්ලවකාරයෝ. වර්ණ විප්ලවවල හැඩය වෙනස් වුණාට වර්ණ විප්ලව එක එක ආකාරයෙන් ආවට මේක වෙන්නේ මෙන්න මේ භූදේශපාලන යථාර්ථය තේරුම් ගන්නෙ කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා හිටමින්. එහෙම නැත්තම් කවුරු මේ රටේ ජනාධිපතිවරණය ඊළඟ පාර ජනාධිපති බවට පත් වුණත් ඒ කාටවත් මේ රට තමන් අභිමත ආකාරයේ අනාගතයක් කරා රැගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ විදිහේ වර්ණ විප්ලව වලින් රටවල් අස්ථාවර කිරීමේ අගාධයට ඇද දෙමීමේ මේ මෙහෙයුම පරාජයට පත් කරන්න අපිට බැරි නම්. මොකද බංග්ලාදේශයේ තෙල් පොලිම් තිබ්බේ නැහැ. බංග්ලාදේශයේ ගෑස් පොලිම් තිබ්බේ නැහැ. බංග්ලාදේශයේ ඔය කියන කෝට ක්‍රමේ ඇති කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ආර්ථිකයේ වර්ධනය වෙමින් තිබුණේ ශික් හසිනා කෝට ක්‍රමේ වෙනුවේ ඒ පැත්තේ නෙවෙයි හිටියේ. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයම 107 කරා කෝටා ක්‍රමේ. ඒත් වැඩේ නැවතුනේ නැහැ. ඒකෙන් තේරෙනවා මේ වර්ණ විප්ලව ධාරීන් මේ පිටුපස ඉඳගෙන රටවල් ස්ථාවර කිරීමේ මෙහෙයුම ඒක තේරුම් ගන්නේ නැතුව ජනාධිපතිවරණය මොන පුතානෝ මොන සතානෝ මොන කතානෝ මොන බණානෝ ආවත් අන්තිමට මේක ගෙනියන්න වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඊට විරුද්ධ මොන මතයක මොන පක්ෂයක හිටියත් ඊට විරුද්ධ වෙල ගැස්මක් අවශ්‍යයි කියන එක අවධාරණය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොමත්ම ස්තුතියි. මීළඟට DB හේරත් මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව මුල්ලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි. අද තාමත් වැදගත් යෝජනා දෙකක් පිළිබඳව සභාවේ අවධානය වෙන මොහොතේදී විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව සුරාබදු ආඥා පනතට අදාළ පනත පිළිබඳව මේ සභාවේ අවධානය යොමු වෙලා තියෙන වෙලාව. විශේෂයෙන්ම මේ කාරණා දෙකම රටේ ආර්ථිකයට වැදගත් වෙන මාතෘකා දෙකක්. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය හදන්න යෝජනා කරපු කාලේ ඉඳලා මේ දක්වා කාලපරස්සය තුළ මම හිතනවා මේක හරි විදිහට කළමනාකරණය වුණා නම් කාලයට සාපේක්ෂව මේක මීට වඩා ඵලදායීව අපේ රටට වැඩක් ගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරගන්න තිබුණා. නමුත් අපේ රටේ සුපුරුදු විදිහට මේ දේශපාලන කඹැදිල්ල හින්දා, ඒ දේශපාලන හරඹය හින්දා රටට විදේශ විනිමය ගේන්න තිබෙන අවස්ථාවල් අවහිර වෙමින් පවතින්නේ. අපි කොළඹ වරාය නගරය පිළිබඳව කතා කරනකොට විශාල ආර්ථික වටිනාකම් රටට එකතු කරන්න පුළුවන්, ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ආයෝජන කලාපයක් කියන මාතෘකාවට තමයි ප්‍රමුඛතාවය දුන්නේ. ඒ කාරණාව සැලකිල්ලට අරගෙන එක වෙලාවක බලයටපත් වෙච්ච ආණ්ඩුවක් ස්වකීය කැමැත්ත මත තනි පාර්ශ්වයක් හැටියට මේක නැවැත්වීම නිසාම අපිට විඳින්න තිබිච්ච ආර්ථික පාඩුව විශාල වශයෙන් රටට දැනෙන කාරණාවක් බවට පත් වුණා. ආපහු ඒකට තිබුණු පාලන පක්ෂයේම මේ වරාය පනත නැත්නම් වරාය ගිවිසුම නැවත අලුත් කරලා තවත් පාඩු රජයට ලබා දෙමින් තමයි නැවත ආරම්භ කරන්න යෙදුනේ. ඒකට දැන් වරාය නගරේ නිර්මාණය කරලා තියෙනවා, අවශ්‍ය නීති රීති පද්ධති හදලා තියෙනවා, ආයෝජනකින්ද අවශ්‍ය ඒ කටයුතු කරන්න, ඒ වගේම සැලසුම් සකස් කරලා තියෙනවා. නමුත් මේ වැඩ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අපිට දැනෙනවා කිසියම් විදිහක පරක්කු වීමක් සිද්ධ වෙනවයි කියන. ඒ නිසා වගකීමක් තියෙනවා අපේ හැමතෙම මේකිතා ඉක්මනින් ප්‍රයෝජනවත් ආර්ථිකයක් නිර්මාණය කරන්න පදනමක් හදන්න කටයුතු කරන්න සහ ඒ දේ කරන්න යනකොට තියෙන අවහිරතාවයවත් ක්‍රීමේ වගකීමත් අපිට පැවරෙච්ච ක්‍රියාවලියක්. ඒ නිසා මේ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා මේ පනත පිළිබඳව වඩා විධිමත්ව කාලයට සාපේක්ෂව ක්‍රියාත්මකට නම්වන්න ඕන මේ වැඩසටහන නිර්මාණය කිරීම උදෙසා. දෙවන සුරාබදු ආඥා පනත පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳව දීර්ඝව විස්තර කරා. විශේෂයෙන්ම ගත්තහම රටක් හැටියට ගනිද්දී මේ රටේ සුරාබදු පිළිබඳව විශේෂයෙන් සුරාබදු අය කරගන්නේ නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන ඒ දේවල්වලට පමණයි. නමුත් අපේ රටේ තවත් විශාල ප්‍රමාණයක් තියෙනවා අනීතිකව නිෂ්පාදනය කරන සුරාවන්. එතකොට මේ කාරණාව පිළිබඳව අවධානය හරි විදිහට යොමු කරලා මේ කටයුත්ත හරි විදිහට පාලනය නොකරුවොත් අපේ රටේ මහා බරපතල විදිහට නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මිනිස්සු ලෙඩ වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා මේ සුරා පාවිච්චි කරන ක්‍රියාවලිය එක ගත්තහම විශේෂයෙන් නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන ආයතන තුළින් බදු අය කර ගැනීම ආණ්ඩුවට විශාල මුදලක් යන තැනක්. මේ සුරාව නිෂ්පාදනය කරන ස්ථාන ඒ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න ඕන. සමහර ආයතන තියෙනවා රජයට ගෙවන්න ඕන බදු නොගෙව ඒවා පවත්වගෙන යනවා. ඒ වගේ මේකට සුරාබදු දෙපාර්තමේන්තුව බදු අය කරගන්න කටයුතු කරනකොට මුදල් අමාත්‍යාංශයේ තියෙන බලය පාවිච්චි කරලා ඒක මුදල් එකතු කර ගැනීමේ ක්‍රියාවලිය බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය අවහිර වෙනවා නම් ඒක කනගාටු වෙන කාරණාවක්. මොකද මේ සුරා නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තහම විශාල ආදායම් උත්පාදනය කරන්න පුළුවන් තැනක්. ඊගවට රජයටත් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශාල මුදලක් ලැබෙනවා බදු හැටියට. ඉතින් මේ බදු ලබා ගැනීම උදෙසා අපි අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕන. ඒ වගේම විනිවිද බවකින් යුක්තව මේ බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ කාරණාව එහෙම නොකර අර වගේ සුරා නිෂ්පාදන කරන ආයතනට වාසි වෙන විදිහට තීන්දු තීරණ ගන්නවා නම් ඒක අපි අගය නොකළ යුතු කාරණාවක්. ඉතින් ඒ නිසා මේ සියල්ලම පාර්ලිමේන්තුවේ හැටියට නීති රීති සම්පාදනය කරලා නිලධාරීන්ට ඒවා ක්‍රියාවට නම්වන්න අවශ්‍ය පසු පදනම හදලා දෙන එක අපේ වගකීමක්. ඒ වගකීම ඉටු කරන ගමන් ඒ උමනාව ඉටු කරවීම සඳහා වගකීම පැවෙන රාජ්‍ය ආයතන සොකී යුතුකම හරි විදිහට ඉටු කරන්න අවශ්‍ය කියන කාරණාව අමුතුවෙන් මම කියන්න ඕනකමක් නැහැ. එතකොට අද මුලාසනාරුඩු ගඩු සභාපතිතුමනි අපි ජනාධිපති මැතිවරණයක් පිළිබඳව කතා කරන්න. දැන් අපේ රටේ විශේෂයෙන්ම විධායක පත්කර ගැනීම ක්‍රියාවලියට අවතීර්ණ වෙලා තියෙන වෙලාව. අපි දැක්කා මේ කාරණාව පිළිබඳව දැන් මාස ගණනාවක ඉඳලා මේ රටේ ඒ බලය ලබා ගැනීම උදෙසා තිබිච්ච පෙරහුරුව දේශපාලන පක්ෂව සමහර අය උත්සාහ කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ජනාධිපති මැතිවරණේ තියන්නේ නැහැ. අය සමහරු කියෝ ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ පූර්ණ අනාවේක කියමින්
මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඔවුන් පාවිච්චි කරපු ක්‍රමවේද. ඒත් එපමණක් නෙවෙයි, බොහොම අභූත චෝදනා එල්ල කරමින් හැම වෙලාවකම උත්සාහ කරා බලය ලබාගෙන උත්සාහ කරන කටයුත්තට. මේක මෙතන විතරක් නෙවෙයි, අපි දැක්ක එක වෙලාවක කොරෝනා වෛරසයෙන් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන වෙලාවේ, මේ රටේ බල පෙරණියක් සිද්ධ වෙන වෙලාවේ වුණත් සමහර අය උත්සාහ කරේ මේ බලය ලබා ගැනීම ක්‍රියාවලිය. එහෙම නැතු රට ඉස්සරහට පවත්වගෙන යන්න මහජන නියෝජිතයෝ හැටියට, ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂ හැටියට ඒ වගකීම ඉටු කළ යුතුයි කියන කාරණාව වුන් හිටියේ නැහැ. ඒ වගේ බලය ලබා ගැනීම උදෙසාම පමණක් පෙනී හිටින විපක්ෂ කණ්ඩායම එක්ක තමයි අද පාලක පක්ෂ හැටියට අපිට මේ ජනාධිපතිතුමාට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කාරණාවෙදිත් ගත්තාම මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන ඇයිද කියන කාරණාව ගත්තාම, විශේෂයෙන් රටක් හැටියට අද මුළු ලෝකෙම මේ දේශපාලන කඩාවැටීම්, හැලහැප්පීම්, පෙළඹවීම් එක තමයි අපි මේ අත්දැකීම ලබන්නේ. ඉතින් ඒ කාරණාවේදී අපිට පළපුරුදු නායකත්වයක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න. එතුමා අවශ්‍ය ගත යුතු පියවර ගත්තා, හදාගෙන වැටිච්ච රටක් ගොඩ ගත්තා. දැන් මේ කතා කරන අපි විශේෂයෙන්ම ඒ මහා දැවැන්ත ඒ ආර්ථික අර්බුදෙන් පීඩාවට පත් වෙච්ච අය. ඒ වෙලාවේ රටේ ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. බොහෝ දෙනෙක් හුඟක් අය ඒ වෙලාවේ රට අත්හාවරණ කරන්න දරන උත්සාහය එක්ක කිසියම් සීමිත පිරිසක් කටයුතු කරද්දී බහුතරයක් පිරිස් රට ඉස්සරහට ගෙන යන්න අවශ්‍යය කියලා පාලක පක්ෂ හැටියට අපිත් එක්ක හිටියා. ඔවුන් බොහොම ඉවසිලිවන්තව කටයුතු කරා. වෙලාවක නියමිත අවශ්‍ය ප්‍රමාණය තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, ඒ වගේ මින්දර නැහැ, විදුලිය නැහැ, මේ වගේ බරපතල ප්‍රශ්නයක්. ගෙදරවල ක්‍රියාවලිය සාමූලිකව කඩාගෙන වැටිලා. එහෙත් ජනතාව අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් ඒ කඩයිම පසු කරන්නට විශාල කැපකිරීමක් කරා. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන අය හැටියට ඒ කඩයිම පසු කරලා ආපව නැවත රට යථාවත් තත්ත්වයට පත් කරන මේ මොහොතේදී අපි අපේ ගෞරවයත් ස්තුතියත් පුද කරන්න ඕනේ මේ රටේ මහජනතාවට. 2,25,00,000 ජනතාව ඕනේ පීඩාවට පත් වෙච්ච වෙලාවක්. හැබැයි ඒ වෙලාවේ බුද්ධිමත් පිරිස් බොහෝ වෙලාවලදී රට හරිතැනකට පත් වෙන දැකීමේ ක්‍රියාවලියත් එක්ක හිටියා. සමුගක් අය හදවතින් දුක් විඳා. නමුත් හැම වෙලාවකම ඔය ඔවුන් කරපු කැපකිරීම පිළිබඳව අපි අවතක්සේරු ලක් කරන්න සූදානම් නැහැ. හැම වෙලාවකම අපි අගය කරන ඔවුන් කරපු කැපකිරීම. ඒතර ඒ තත්ත්වයත් එක තමයි අද මේ තැනට අපිට එන්න පුළුවන්කමක් තිබුණේ. අද හුඟක් අය අපි දැකලා තියෙනවා දේශපාලන වේදිකාව තුළ ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ඉතාමත්ම සුරංගනා කතා, බොළඳ කතා, සම්ප්‍රදායික විදිහට මැතිවරණයක් ආපුවම ඡන්දදායක ඉස්සරහා ගිහිල්ලා මහා විශාල පොරොන්දු රාශියක් දෙන අවස්ථාවල් දැකලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න අවශ්‍ය මෙවන් මේ ඔවුන් වේදිකා තුළ ජනතාව නොමග යවන්නට ලබා දෙන පොරොන්දු පත්‍රය සුපුරුදු විදිහට ඒක ක්‍රියාවට නම්වන්න පුළුවන්ද කියන කාරණාව. දැන් මේ රටේ ජනතාව අවුරුදු 76ක මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයත් එක්ක අපි මේ වන විට ලැබපු පද්දකින් මේ වෙලාවේදී ඡන්දදායකයන් පාවිච්චි කරાવી කියන විශ්වාසය අප තුළ තියෙනවා. ඡන්දෙදි ජනාධිපති මැතිවරණෙදි ඒක හේතුව දැන් මේ අපි කඩාගෙන වැටිච්ච ආර්ථිකය ගොඩගන්න මේ ජනාධිපතිතුමාගේ නායකත්වයත් එක්ක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් එකතු වෙලා කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල සහයෝගයකින් කටයුතු කරා. ඒ නිසාම අපිට පුළුවන්කමක් තියෙනවා ඒ ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක ජාත්‍යන්තර IMF එක වගේ ආයතන, ඒ වගේම ප්‍රංශ සහයෝගිත ණයදන ආයතන, චීන බැංකුව, ඒ වගේම ඉන්දියාව අසල්ලෙසි ඒ අයගේ කැමැත්ත සහයෝගය අපිට දිනා ගන්න පුළුවන්කමක් තිබුණා. ඒක නිකන් නෙවෙයි දිනාගත්තේ. ඒක දිනාගත්තේ මේ රජයේ හරිතනකට ගෙන යෑමේ යාන්ත්‍රණය ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියන විශ්වාසයත් එක්ක. අද හැම වෙලාවකම මේ රටේ දේශපාලන වේදිකාව තුළ කතා කරන දේවල් අපිට මේ ආර්ථිකය හසුරවන්න උදව් කරන්න ආපු IMF ආයතනය වගේ ජාත්‍යන්තර ආයතන ටික අවදින් ඉන්නවා. ඔවුන් අපිට මේ මිල මුදල් ලබා දෙන්න හදාගෙන රට ගොඩගන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ එක්තරා නෛතික ක්‍රියාවලියක් එක්ක. අපේ ආර්ථිකය කඩා නොවැටෙන විදිහට මේ ආර්ථිකය හසුරවන වගකීම අපිට බාරගත්ත හින්දා තමයි ඔවුන් මේ උදව් කරන්න ආවේ. අපේ බන්දුල ගුණරත්න ඇමතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා ඒ කාරණාව ඒ නෛතික භාවයේ ඒ වගේම පැවැත්ම පිළිබඳව. ඒතර මේ කාරණාත් එක්ක කවුරු හරි කියනවා නම් දේශපාලන වේදිකාවේ ගිහිල්ලා මේ රටේ ජනතාවට අලි දෙන්නම් කොටි දෙන්නම් පළසු දෙන්නම් ආදි වශයෙන් ප්‍රකාශ කළා එහෙම කරන්න බෑ. දැන් මේ වන විට පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා තියෙනවා. ඒ නීති පද්ධතියෙන් එහාට අපිට යන්න පුළුවන් කමක් නැහැ. එපමණක් නෙවෙයි. තවත් සමහර දේශපාලන කඳවුරු ගිහිල්ලා කියනවා මේ විශාල හොර මැරකන් සිද්ධ වෙන ස්ථානයක් අවුරුදු ගාණක්
තිස්සේ හොර මැරකන් විනාඩි දෙක කාලයක්
නවත්තන්න කටයුතු කරනවා කියලා. හැබැයි රාජ්‍ය මේ බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි, දැන් රාජ්‍යයක් හැටියට මේ හොර මැරකන් නවත්තන්න දූෂණ නැති කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරේ මේ පාර්ලිමේන්තුවේ. මූලාසනයේ වාඩි වෙලා ඉන්න ඔබතුමා අපි ඔක්කොම එකතු වෙලා මේ රාජකාරියට අපි උදව් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය නෛතික ක්‍රියාවලියල් පිළිබඳව ගත්තාම විශේෂයෙන්ම මධ්‍යස්ථව තීන්දුව තීරණ ගන්න පුළුවන් පනත් අපි ගෙනාවා. ඒක පැත්තකින් ජනාධිපතිතුමාගේ ඒක බලය අපි අඩු කරන්න කටයුතු කරා. ජනාධිපතිතුමාගේ තීරණය අධිකරණය විමර්ශනය කරන පුළුවන් අවස්ථාවක් බවට පරිවර්තනය කරා. ඒ වගේම විගණන කොමිසමක් අත්පත් කරා. ඊගාවට ප්‍රතිසම්පාදන කොමිසම පත් කරා. ඊගාවට කොමිසම් සභා ස්ථාවර කරලා තියෙනවා. දූෂණ විරෝධී කොමිසම. ඒ වගේම අනිකුත් අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ සකස් කරලා තියෙනවා. රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීමේ පනත, ඒ වගේම ආර්ථික පරිවර්තන පනත, මේ වගේ මේ පාර්ලිමේන්තුව තුළම අර වේදිකාවේ සමහර උදවිය මහජනතාව රවට්ටන්න මේ රටේ දූෂණ කටයුතුකම් සිද්ධ වෙනවා ඒවා නවත්තන්න අපිට ඡන්ද දෙනවා කියලා කියන කාරණාව මේ මහපොළොවේ පළපදියම් කරන්න මේ ආණ්ඩු පක්ෂය කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමා ඒකට අවශ්‍ය මාර්ගෝපදේශක අද දීලා තියෙනවා. ඒතර අපි හැම වෙලාවකම ආණ්ඩු පක්ෂයක් හැටියට මේ රාජකාරිය ටික හරියට කරලා තියෙන වෙලාවක්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරි කාලවකවානු තුළ මේ රටේ බලයට පත් වෙන ජනාධිපතිවරයාට ඒ වගේම ආණ්ඩුවකට කවදාකවත් මේ දූෂණ කටයුතුකම් මේ නීති රීති පත් වලින් එහාට ගිහිල්ලා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව වගකීමත් රජයේ බාර අරගෙන අනිත් පැත්තෙන් අර වගේ සුරංගනා කතා කියලා මේ රටේ මහජනතාව නොමග යවන කාරණාවල් එක්ක එතෙන්ද යන්න පුළුවන් කමක් නැහැ. මොකද IMF සංවිධානයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ වගේ ඒ සීමා මායිම් ක්‍රමවේදය තුළ අපි මේ වන විට අස්වැසුම විශාල ප්‍රමාණයකට ලබා දෙන්න, සමෘද්ධි ආධාර ලබා දෙන්න, වැඩිහිටි දිනමනා ලබා දෙන්න, ඒ වගේම වග්වඩු වගේ රෝගියාට උදව් කරන්න, ඒ වගේම පාසල් නිල ඇඳුම් ටික ලබා දෙන්න, විවිධ සහන ආධාර දෙන වැඩපිළිවෙල අවතීර්ණ වෙලා තියෙනවා. ඒ සියල්ලම මේ ජාත්‍යන්තරයේත් එක්ක වෙච්ච ගිවිසුමට අදාළයි. එතනින් එහාට ගිහිල්ලා සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව අපි කතා කරන වෙලාව. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපති මැතිවරණයේදී ඡන්දදායකයට සෝකීය කැමැත්ත දෙන්න පුළුවන් හෘද සාක්ෂිරේකව කවුරු මොනවා කිව්වත් ඔවුන්ගේ දැනුම සහ බුද්ධිය කල්පනා කරලා මේ කතා කරන වේදිකාව තුළ ලැබෙන ඒ අත්දැකීම් එවන් ක්‍රියාවට නම්වන්න පුළුවන්ද කියන කාරණාව සැලකිල්ලට අරගෙන ඡන්දදායකයට අවස්ථාවක් තියෙනවා කියන එක මතක් කරමි. අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොමත්ම ස්තුතියි. මීළඟට මුජිබ මරික්කාර මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා. මුජිබ රහමන් සම.
ගරු සභාපතිතුමනි ස්තුතියි. විශේෂයෙන් මේ සුරාබදු සම්බන්ධව තිබෙන පනත සම්බන්ධ විවාදයේදී අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ පසුගිය මාස 6 තුළ සුරාබදු බලපත්‍ර එම නැත්නම් බාර් පර්මිට් කියන ඒවා 200කට වඩා කළා තියෙනවා. දැන් ඒක පේනවා කිසිම ආකාරයේ ඒ සුරාබදු එම නැත්නම් ඒ බාර් පර්මිට් අද වෙනකොට කිසිම නිර්ණායකයක් නැතුව ආගමික ස්ථානවල පාසල් ලබට මුළු රට පුරාම වැහි වැහැලා තියෙනවා. දැන් එක පැත්තකින් ආණ්ඩුව මන්ත්‍රීවරු පිළිබා ගන්නත් මේ බාර් පර්මිට් දීලා තියෙනවා. දැන් ඒවත් හෙලිදරව් වෙලා තිබෙනවා. තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න තමන්ගේ බලය රැක ගැනීම සඳහා ජනාධිපති මැතිවරණයට මන්ත්‍රීවරු පිළිබා ගන්නත් බාර් පර්මිට් එක දෙනවා. ඒ කියන්නේ පුදුම දේශපාලනයක් මේක. එක පැත්තකින් කතා කරනවා වංචා දූෂණ නැති කරනවා, එක පැත්තකින් කතා කරනවා අපිට තමයි මේක හොඳට කරන්න පුළුවන් කියලා. ඒ කියන ගමන් අනිත් පැත්තෙන් අන්ත දූෂිත ක්‍රමයකට රටගෙන යන්න මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වරප්‍රසාද දීලා ඒ අවශ්‍ය දේවල් ටික ලබා දීලා Tamange පැත්තට ගන්නවා. දැන් සමහර අයට බාර් පර්මිට් එක කලින් දීලා ඊළඟට ඒ මන්ත්‍රීතුමා ආවේ නැත්නම් ඒ බාර් පර්මිට් එක මන්ත්‍රීතුමා විකුණුපේකේනාට පණිවිඩ යවනවා ආණ්ඩුව අපි පර්මිට් එක කැන්සල් කරනවා කියලා. කැන්සල් කරපු ගමන් මන්ත්‍රීතුමා එක්කෝ සල්ලි ටික දෙන්න ඕනේ බාර් පර්මිට් බාර් අයිතිකාරයාගෙන් ගත්ත සල්ලි ටික, එහෙම නැත්නම් ආණ්ඩුවට යන්න ඕනේ. දැන් එහෙම තමයි ඊයේ පෙරේදා එකෙක් පැන්නේ. මොකද බාර් පර්මිට් එක අරගෙන මාර්බමී තුනක් අරගෙන ආණ්ඩුවට ගියේ නැහැ. මොකද එයා මේ ගිය සතිය වෙනකම් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙත් පාවිච්චි කරා. වේදිකාවලත් කතා කළා. ජනාධිපතිතුමාට විරුද්ධව. අන්තිමට ආණ්ඩුව සිග්නල් එක දුන්නා භාවය නැත්නම් බාර්බමිට් එක කැන්සල් කරනවා. එහෙමනම් මිලියන 25 30 ඒවා ආයි රිටර්න් කරන්න ඕනේ. රිටර්න් කරන්න බෑනේ. රිටර්න් කරන්න බැරි ඉඳලා ඉතින් ගිහිල්ලා ජනාධිපතිතුමාගේ ගුණ වර්ණනා කරනවා. ඒක තමයි දැන් මේ ඊයේ පෙරේදා සිද්ධ වුනේ. ද අනිත් දේ තමයි ගරු සභාපතිතුමනි මම තමුන්නාංශයට කියන්න ඕනේ දැන් අද වෙනකොට විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා පාස්පෝර්ට්. දැන් පාස්පෝර්ට් නිකුත් කරන්නේ නැහැ. පාස්පෝර්ට් දවසකට දෙන්නේ 900යි. ගුවන් ගමන් බලපත්‍රය. කලින් 2000ක් විතර වගේ දවසකට නිකුත් කරා. මිනිස්සු ඇවිල්ලා පොලිම් වල ඇවිල්ලා ඉඳගෙන මිනිස්සු ඇවිල්ලා තරුණයෝ ඇවිල්ලා මේ නන්නත්තාර වෙනවා ඇවිල්ලා අද බත්තර මුල්ලට ඇවිල්ලා. ඔන්ලයින් එකේ අපොයින්ට්මන්ට් දාන්න කියනවා. ඔන්ලයින් එකට අපොයින්ට්මන්ට් දැම්මම දිනයක්වත් දෙන්නේ නැහැ. ඇවිල්ලා රස්තියාදු වෙලා යනවා. ඇයි ඒ? කිසිදු ආකාරයේ සැලැස්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. දැන් ඊ පාස්පෝර්ට් එක දෙනවයි කියලා දැන් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා තරුණයෝ අද Tamanට අඩුම ගානේ පිටරටකට හරි ගිහිල්ලා අපිට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න ඒකටවත් පාසුකම් ටික හදලා දෙන්න බෑ ආණ්ඩුවට. ඊළඟට රියදුරු බලපත්‍රය. ගරු සභාපතිතුමනි රියදුරු බලපත්‍ර තියෙනවා ඉෂූ කරන නැ ලක්ෂ දෙකට වැඩිය. තාම තියෙනවා පෙන්ඩින් රියදුරු බලපත්‍ර කාඩ් එක දීලා නැහැ. දැන් ඊයේ පෙරේදා කොමසාරිස්තුමා කියනවා 2009ට කලින් ගත්ත රියදුරු පත්‍ර අවලංගු කරනවා ආයි නැවත ලබා ගන්න කියලා කියනවා. දැන් 2009ට කලින් ගත්ත රියදුරු පත්‍ර ඒව මුදල් ගෙවලා තිබෙන්නේ Tamanගේ ජීවිත කාලයට මේ රියදුරු බලපත්‍ර පාවිච්චි කරන්න. දැන් ආණ්ඩුවට ආදායම් මාර්ග නැති හින්දාද දන්නේ නැහැ. දැන් කොමසාරිස්තුමා කියනවා දැන් අපි 2009ට කලින් ගත්ත ඒවා අපි අවලංගු කරනවායි කියලා. දැන් අවලංගු කරලා කොහොමද දැන් ඒවා නිකුත් කරන්න හදන්නේ? දැන් නිකුත් කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? දැන් තවම ලක්ෂ දෙකක් රියදුරු බලපත්‍ර තියෙනවා. ඒ කාඩ් එක තවම දීලා නැහැ. දැන් දීලා නැති ඒවා තිබිද්දී 2009ට කලින් නිකුත් කරපු රියදුරු බලපත්‍ර ඒව අවලංගු කරන්න හදනවා. ඉතින් මොකද්ද මේ කරන වැඩපිළිවෙලවල තේරුම? නමුත් 2009ට කලින් ගත්ත රියදුරු බලපත්‍ර හැම එකටම මුදල් ගෙවලා තියෙන්නේ Tamanගේ ලයිෆ් ටයිම් එකට පාවිච්චි කරන්න. එතකොට ආණ්ඩුව ඒ වියදම දරනවද? රියදුරු බලපත්‍ර එනං 2009ට කලින් නිකුත් කරපු ඒවට මුදල් අය නොකර නිකුත් කරනවද? එහෙම මොකුත් නැහැ. මේ එක පැත්තකින් ආණ්ඩුවේ වියදම පියව ගන්න රාජ්‍ය ආදායම වැඩි කරගන්න හැම පැත්තෙම දානවා ජනතාවට බර. අනිත් පැත්තෙන් ඩෙන්ටි කාඩ් එක. දැන් ජාතික හැඳුනුම්පත ගරු සභාපතිතුමනි දැන් ඒක නිකුත් කරන්නේත් නැහැ. දැන් ජාතික හැඳුනුම්පතට දැන් මාස ගණනාවක් තිස්සේ මාස නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ නිකුත් කරන්නේ කොලයක් විතරයි. කොලයක්. තවම කාඩ් එක දෙන්නේ නැහැ. හැව්වොත් කියනවා ඩොලර් නැහැලු. ඩොලර් නැති ඉඳ ආනේ නැ මේ ජනාධිපතිතුමා 18 පාරක් රට ගියා ඩොලර් වියදම් කරලා. විදේශ ඇමතිතුමා ඉන්නේම රට. ඉන්නේම රට. ඩොලර් කාගේ ඩොලර්ද? යාගේ ඩොලර්ද? නැහැ මේ රටේ ජනතාවගේ විදේශ ශ්‍රමිකයන්ගේ මේ වන ඩොලර් ටික. නමුත් මේ ධනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඩෙන්ටි කාඩ් එක ගන්න, පාස්පෝර්ට් එක ගන්න, රියදුරු බලපත්‍රය ගන්න ඒවා ඉල්ලන්න ගියාම කියනවා ඩොලර් නැහැ පොඩ්ඩක් ඉන්න කියලා. නමුත් තියෙන ඩොලර් ටිකෙන් ඇමතිවරු පාර්ලිමේන්තු නැති කාලෙට මම මරික්කාර මන්ත්‍රීතුමාගේ වෙලාවත්
වෙලාවත් එකතු කරලා තියෙනවා.
වෙලාව එකතු කරලත් විනාඩි දෙක නැහැනේ.
විනාඩි 7යි ඔබතුමායි කාලේ.
ඔව් මරික්කාර මන්ත්‍රීතුමාගේ
පොෂන් එක විතරයි දීලා තියෙන වෙලාව නෙමෙයි.
පොෂන් එක කතා කරා. හරි කම. ඔව්. මම කතා කරා එතුමා එකඟ වුණා. මේ ඊළඟට මේ කියන ඩොලර නැහැයි කිය. නමුත් ආණ්ඩුව අනිත් පැත්තෙන් Tamanගේ ඇමතිවරු මැති ඇමතිවරු කිසිම ආකාරයේ සීමාවක් නැතුව රට යන්න ඒගොල්ලන්ට කියලා ඒ විනෝද වෙන්න ඕන තරම් වියදම් කරන්න ඩොලර තියෙනවා. ජනතාවගේ එදිනෙදා කටයුතු කරන්න, ජනතාවට අවශ්‍ය හැඳුනුම්පත නිකුත් කරගන්න, පාස්පෝර්ට් එක ගන්න, රියදුරු බලපත්‍රය ගන්න ඩොලර් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමේ වැදගත් දෙයක්. මේ ජනාධිපතිතුමා කිව්වා කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට ඔප්පු දෙනවයි කියලා. එතුමා කිව්වේ නිකන් ඔප්පු දෙනවයි කියලා. දැන් අපි දැක්කා ජූලි 17 වෙනිදා එතුමා පෞගේ ජූලි 17 වෙනිදා උත්සවයක් තියලා ඔප්පු නිකුත් කරා. කොහමද ඔප්පු දුන්නේ? අවම මුදල රුපියල් 350,000 ගෙවන්න කිව්වා එක නිවාස හිමියෙකුට. අවම මුදල. ඒ කියන්නේ වැඩිම මුදල ගෙවන්න ගාල් 350,000 ගෙවුවම තමයි ඔප්පුව දුන්නේ. හැම එකනට මෙන්න කියලා ඔප්පු බෙදුවා. මේ තියෙන්නේ රන්දොර උරුමය නිවාස හිමිකම් ඔප්පුව. සමහර අයට ඇත්ත ඔප්පුවක් දුන්නා.
සමහර අයට ඩුප්ලිකේට් ඔප්පුවක් දුන්නා.
ඔබතුමයි කාලය අවසන්.
මම අවසන් කරන්න. මේ 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 දීලා තියෙන ඔප්පුවක් නෙමෙයි. මේ ඩී ට්‍රාන්ස්ෆර් එකක් කියලා කිසිම නොතාරිස්වරයෙක්ගේ මේ සාතික කිරීමක් නැහැ. සාධිකාරිය අවසන් කරලා නැහැ. ෆොටෝ ටික නැහැ කියලා නිකන් ඩුප්ලිකේට් ඔප්පුවක් දීලා. අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා කොළඹ නගරයේ නිවාස මාල් නිවාසවල ජීවත් වෙන කට්ටියට ඔප්පු ලබා දෙනවයි කියලා අන්තිමට සල්ලි දීපු කට්ටියට මු නිකන් දෙනවයි කියලා තමයි පිළිගත්තේ අන්තිමට
ඔබතුමාට තව විනාඩි 5ක් වැඩිපුර ලැබෙනවා
බොහොම ස්තුතියි එතකොට අන්තිමට මුදල් අය කරන්න පටන් ගත්තා ඒ කියන්නේ මුදල් ලබා දෙන අයට විතරයි අන්තිමට ඔප්පු ලබා දුන්නේ ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කිව්වේ මම නිවාස හිමියන්ට නිකන් ඔප්පු දෙනවයි කියලා දැන් ලක්ෂ තුනමාරක් ගෙවුවොත් තමයි ඔප්පු දෙන්නේ. දැන් ලක්ෂ තුනමාර ගෙවපු ඔප්පුව දෙන කට්ටියට ඒ අනිත් මිනිස්සුන්ටත් අඬ ගහලා ඒගොල්ලන්ට දෙනවා ඩුප්ලිකේට් ඔප්පුවක්. ඉතින් ඇයි මේම රැවටිලි කරන්නේ? ඇයි මේ මිනිසුන් අර ඡන්දෙ ගන්න මේම රවට්ටන්නේ? එහෙනම් අපි කියනවා මේ රැවටිලි කරන්න එපා. තමුන්නාන්සලා කරේම රැවටිලි තමයි. තමුන්නාන්සලා ගෝඨාභයව ගෙනල්ලත් ගෝඨාභය ගේන කොටත් ලීකුවන්්‍යෝ මහතිර් මොහමඩ් එහෙම නැත්නම් කවුද අර පුටින් කියලා ලොකු රැවටිල්ලක් කරලා මේ රටේ මිනිස්සුන්ව ඇන්දුවා. ඇන්දලා අන්තිමට අවුරුදු දෙකමාරෙන් සම්පූර්ණයෙන්ම කඩාවැට්ටුවා. දැන් ඇවිල්ලා කියනවා අපි ගෑස් පෝලිම් නැති කරා, අරි පෝලිම් නැති කරා කියලා. කවුද ගෑස් පෝලිම් ඇති කරේ? අපිද ඇති කරේ? ගෑස් පෝලිම් ඇති කරේ, පෙට්‍රල් පෝලිම් ඇති කරේ, භූමි තෙල් පෝලිම් ඇති කරේ, බාල බෙහෙත් ගෙනාවේ, සුදු ලුණු වංචාව ඇති කරේ, සීනි බදු වංචාව ඇති කරේ, ඊළඟට පොල් තෙල් වංචාව ඇති කරේ, ඒ ඔක්කොම කරේ තමුන්නාන්සලා. තාද වන්දුල ගුණවර්ධන ඇමතුමා එයා කරපු වැඩ ටික කියනවා. එයාගේ ඇමතිකම් කරන දාලේ වෙච්ච දේවල් ටික සීනි බදු වංචාව සිද්ධ වුණා. එයා ඇමති වෙලා ඉනකොට තමයි බාල ගෑස් ටික ගෙනාවේ. එයා ඇමති වෙලා ඉනකොට තමයි මේ සුදු ලුණු වංචාව සිද්ධ වුණේ. එයා ඇමති වෙලා ඉනකොට තමයි පොල් තෙල් වංචාව සිද්ධ වුණේ. එයා තමයි මේ රටේ ජනගත කළේ මහ බැංකුව කොල්ල කෑවයි කියලා. ඒ එයා කරපු සේවයන් ටික දැන් ඒ සේවයන් ටික කියන්නේ නැතුව එයා මොහොමාගම ප්‍රදේශයේ ඉස්කෝල ටික හැදුවා, අරක හැදුවා, මේක හැදුවා, ලක්ෂ ගානකට මම ඉගැන්වුවයි කියලා කියන. ඒක අනිත් ටික කියන්නේ නැහැ. එයාගේ නෙගටිව් පැත්ත. එයා කරපු ඍණ එයාගේ එයා ඇමතිකම් කරන කාලේ. දැන් බිත්තරේ ගන්න. ඉන්දියාවේ බිත්තරේ රුපියල් 45කට ගිහිලා අද වෙනකොට. අඩුම ගානේ මේක ලංකාවේ නිෂ්පාදනය කරගන්න බෑ. විතර ටික අදා ගන්න බෑ. තමුන්නාන්සලා කතා කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් හදන්න. මේ පාස්පෝර්ට් එක ඉෂුව කරගන්න බෑ. අයිඩෙන්ටි කාඩ් එක ඉෂුව කරගන්න බෑ. මේ රියදුරු බලපත්‍රය ඉෂුව කරගන්න බෑ. කතාව ඩිජිටල් ආර්ථිකේ. ඒ ඩිජිටල් ආර්ථිකේ කතා කරන්න කලින් මේ ලංකාවේ මිනිස්සුන්ට විතර ටික හදලා දෙන්න කතා කරන්න. ඒ ඒ ඒ ආර්ථිකේ ගොඩනගන්න. තවම විතර ටික ගේන ඉන්දියාවෙන්. ඒ ගේන සාධාරණ මුදලටවත් විකුණන්නේ නැහැ. ඉන්දියාවේ ගේන විතර ටික මේ විකුණන්නේ තුන්ගුණයක් වැඩි කරලා. ඉතින් අපි දන්නේ නැහැ ඒව අතරමැදි ඒ ගසෑකෑම් කාට යනවද කියන එක අපි දන්නේ නැහැ. හිතාගන්න බැරි මුදලකට ඒ බඩු විකුණන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි එක පණිවිඩයක් දෙන්න ඕනේ. අද මේ රට මේ ආර්ථික විනාශය ඇති කරපු, මේ ආර්ථික දරිද්‍රතාවය ඇති කරපු, මේ රටේ මන්දපෝෂණය 127%කට ගෙනාපු, මේ රටේ 150,000 පවුල් ඉන්නවා දෙවේලයි කන්නේ, ළමා මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා, අද වෙනකොට 150,000 පවුල් ඉන්නවා. ඒගොල්ලෝ දවසේ දෙවේලා ඒගොල්ලන් ආහාර ගන්නේ 50,000ක් ළමයි ඉන්නවා. තමන්ගේ පළවෙනි වසරට තවම ඇතුළත් කරගන්න බැරි 152%ක් ඉන්නවා. ගිය අවුරුද්දේ ඇඳගෙන ගිය පාසල් නිල ඇඳුම තමයි මේ අවුරුද්දේ ඇඳගෙන යන්නේ. 142%ක් ඉන්නවා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා පාසල් නොයන ළමයි ඉන්නවා. දැන් මම මේ කියූපේවා මම හොයාගත්තේවා නෙමෙයි, ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දීපු වාර්තාවල් මේ. මේක තමයි රටේ ඇත්ත තත්ත්වය. මේක තමයි යථාර්ථය. ඉතින් තමුන්නාන්සලා කියනවා දැන් මේක ගොඩ දාලා තියෙනවා, මේක දැන් හරි ට්‍රැක් එකට වැටලා තියෙන්නේ කියලා. කියනවා පෝලිම් නැහැ, ඒ හින්දා මේ ප්‍රශ්න නැහැ, ඒ හින්දා දැන් හරි, දැන් නැවත පාරක් අපිට දෙන්න කියලා. ඒක තමයි තමුන්නාන්සලා වංචා දූෂණ. සීරිබඳු වංචාවට මොකද වුනේ? දැන් බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ගේ අස්තිකාන්දකලේ කවුද? මේ රටේ තමුන්නාන්සලා පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගේ ගේනකොට ඒ ඇමතිවරයව ආරක්ෂා කරන්න තමුන්නාන්සලා ඡන්දය දුන්නා. අද උසාවියේදී හෙලිදරව් වෙලා තියෙන අයතුමා බාල බෙහෙත් ගෙනාවයි කියලා. තමුන්නාන්සලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කෙහෙලිය රඹුක්වැල්ලව ආරක්ෂා කරන්න මෙතුමා බාල බෙහෙත් ගෙනාවේ නැහැ, මෙතුමා වංචාකාරයෙක් නෙමෙයි කියලා ජනාධිපතිතුමාගේ උපදේශ මත තමුන්නාන්සලා ඡන්දය දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියනවා අපි නම් කෙහෙලිය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ කියලා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලෝම කියනවා ඇමතිතුමා වෙනුවෙන් අපි එන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ අපි කියපු කරුණ ඇත්ත වුණානේ. බාලබේත් ගෙනාවනේ මිනිස්සු මරුණානේ ඇස්තික අන්ධ වුණානේ. ඉස්පිතාලේ බෙහෙත් තියාගෙන බෙහෙත් නැහැ කියලා වැඩි ගණන් වලට බෙහෙත් ගත්තානේ. හදිසි මිලදීම් ගැනීම කියලා. තමුන්නාන්සේගේ කැබිනට් එක මේ හැම එකක්ම අනුමත කළානේ. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස් වෙච්ච කැබිනට් මණ්ඩලය. මොකද ඒව ගැන
කියන්නේ?
ඒ හින්දා ගරු සභාපතිතුමනි අපිට පේනවා මේ රට විනාශ කරපු කණ්ඩායම නැවත එනවා ඡන්දය ඉල්ලගෙන ජනතාවගේ වරමක් ගන්න. අපි දන්නවා මේ රටේ ජනතාව ඒ මේ රට විනාශ කරපු උදවියට මේ ඡන්දෙදී ලබා දෙන පිළිතුර අපි සියලු දෙනාම අද හෙළිදරව් වෙලා තියෙනවා. ඒක අපිට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා බලා ගන්න පුළුවන්. මේ රටේ ජනතාවගේ තීන්දුව මේ රට විනාශ කරපු කණ්ඩායම දැවත බලයට ගෙනල්ලා ඉතුරු ටිකත් විනාශ කර ගන්නවාද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඉන්න සමගි ජන බලවේගයේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. ආර්ථිකය හදන්න පුළුවන්, වංචා දූෂණ නැති කර ගන්න පුළුවන්, ඒ පිළිබඳ නීති රීති ගේන්න පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධකම් තිබෙන ලෝක ආර්ථිකයත් එක්ක අපේ ආර්ථිකේ ගැට ගහන්න පුළුවන් දනුමහා ඒ දෘෂ්ටියේ තියෙන කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායමත් එක්ක මේ රටේ ජනතාව ඉස්සරහට යයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. මීළඟට බන්දුලාල් බණ්ඩාරගොඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තිබෙනවා.
කරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, අද නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දීලා මංගල කතාව මේ අවස්ථාවේ පවත්වන්න ලැබීම ගැන මම සතුටටපත් වෙන ගමන් මෙම අවස්ථාව ලබා දීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට මගේ කෘතවේදීත්වය මුලින්ම කුතකර සිටිනවා. දිගු විරාමයකට පස්සේ නැවත පාර්ලිමේන්තුවට පැමිණු පසු මගේ යුතුකම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළා. මාහට මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන්න මනාපය පළ කර බද්දේගම ප්‍රමුඛ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ස්තුතිය ගෞරවය පුද කරන එක. එනිසා මම මුලින්ම ඒ සම්බන්ධයෙන් මගේ ගාල්ල දිස්ත්‍රික් ජනතාවට මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මට මේ පාර්ලිමේන්තුවට එන්න අවකාශය සැලසුනේ පහුගිය 9 වෙනිදා ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව නිසා. මේ නඩු තීන්දුවෙන් පක්ෂය මාරු කරපු වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරු දෙන්නෙකුට පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. මම හිතනවා ඒක මේ රටේ දේශපාලන සංස්කෘතිය යම්කිසි විදියක හරිමකට හරවන්න දීපු ඓතිහාසික තීන්දුවක් කියලා. ඒ තීන්දුව ලබා ගන්න කටයුතු කරපු මගේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අපේ පක්ෂ නීතිඥ මණ්ඩලයටත් විශේෂයෙන්ම නඩුව විභාග කළ මාස 7ක් විතර කාලයක් තීන්දුව දෙන්න ප්‍රමාද වෙනකොට ඒ පිළිබඳව දිගින් දිගටම මේ සභා ගැවේදී විමසපු අපේ මුජිබ රහුමාන් මන්ත්‍රීතුමාට, එවාගෙම චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමාට, ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඇතුළු මේ වෙනුවෙන් උනන්දුණු හැම කෙනෙකුටම මගේ ගෞරව ස්තුතිය පුද කරනවා. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහත්මයාටත් අපේ නීතිඥ කණ්ඩායමටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ජයම්පති වික්‍රමරත්න මැතිතුමාට, මේ ඉස්බුල්ලා මැතිතුමා ඇතුළු සුමන්තිරන් අපේ මන්ත්‍රීතුමා, අපේ ජනාධිපති නීතිඥතුමා ඇතුළු කණ්ඩායමට මමගේ කෘතවේදීත්වය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ දේශපාලන ගමන් මඟ පිළිබඳව යම්කිසි හැරවුම් ලක්ෂයක් මේ නුදුරු කාලෙදී මේ මාසේ පැනලා ලබන මාසේ මැද වෙනකොට මම හිතන්නේ මේ රටේ සිද්ධ වෙන්න නියමිතයි. පාර්ලිමේන්තු එළියට මිනිහෙක් විදිහට මම බලාගෙන හිටියා. අර පහුගිය කාලේ සිදු වුණු බොහෝ සිදුවීම් මේ රටේ තරුණ නැගිටීම් අරගල මහජනයකෙන් ආපු මේ පාර්ලිමේන්තුව කෙරෙහි ආපු අවධානය සහ ඒ අයගේ පළවුණු මතවාද පිළිබඳ බොහොම නිරවුල් විමසුම් මනසිකින් බලන්න මට පුළුවන්කම ලැබුණා. මට වෙලාව නැහැ, ලැබිලා තියෙන මිනිත්තු 4 නිසා මේ ගැන යම් විග්‍රහයක් කරන්න.
දැන් විනාඩි 2ක් වැඩිපුර ලබා දෙන්න.
ඔව්, නමුත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මූලාසනාරූඪ අපේ ගරු සභාපතිතුමනි, මම හිතනවා මේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙක්ම, නැවත මේ තමන්ගේ දේශපාලන ගමන් මග හැරිලා බල්ලා කටයුතු කරන්න ඕනේ කාලයක් මේ රටේ අපිට උදා වෙලා තියෙනවා. මොකද ඒ අරගලයේ සිදුවීමේදී මේ රටේ තරුණ පිරිස දීපු පණිවිඩය පක්ෂභේදයකින් තොරව එකතු වෙච්ච මේ ජනමතය පිළිබඳව වැරදි විදියට හිතලා අවබෝධ කරගෙන කටයුතු කරවතින් එහෙම කවුරු ජනාධිපතිවරයාට පත් වුණත් මීළඟ ජනාධිපති මැතිවරණේ පස්සෙත් අපට ඛේදනීය යුගයකට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම දිනුඳුනු පළවෙනි දවසේම කියන්න කැමතියි සමහර උදවි අද සමහර තමන්ගේ දේශපාලන තීන්දු ගන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කරගන්නෝ තල ගොයා කබර ගොයා කරගන්නෝ. ඒ නිසා මම කියන්න කැමතියි තමන්ගේ දේශපාලන ගමන් මග යම් කිසි පැත්තකට හරවන්න ඕන වුණාම එක එක විදි අර්ථකථන දෙනවට වඩා මේ යන දේශපාලන ගමන් මග මේ දේශපාලන සංස්කෘතිය කොයි විදියටද ගමන් කළ යුත්තේ කියන එක පිළිබඳ කියවා ගැනීමක් සෑම දේශපාලන පක්ෂයකටම සෑම මහජන නියෝජිතයකටම අවශ්‍ය යුගයේ එළඹිලා තියෙනවා කියන කමත කරන්න එපා.
මම තමයි විනාඩි දෙක කාලයක් තිබෙනවා.
මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළා බොහෝ කාලයක්. මම ප්‍රාදේශ සභාවට ආවේ 91. මට නාම යෝජනා දෙන්නේ දා සංවිධායකවරු හැටියට කටයුතු කළේ ජයන්ත ජයවීර මැතිතුමා. මම එතුමාට මේ වෙලාවේ සිහිපත් කරන එක මගේ යුතුකමක්. ඒ ප්‍රාදේශ සභාවෙන් පටන් ගනිපු මගේ දේශපාලන ගමන දකුණු පළාත් සභාව මම නියෝජනය කරා පස්වතාවක්. අඛණ්ඩව මැතිවරණ පහක් ජයග්‍රහණය කරා. ඒ පළාත් සභාවේ වාඩි වෙලා ඉඳලා තමයි මම 2015 පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා පහළම දේශපාලන ඉඳලා උඩට එනකන් මේ දේශපාලන ගමන් මග ගැන. මම ප්‍රභූ පවුලක් නියෝජනය කරන පුජ්‍යලෙක් නෙමෙයි. මගේ මව පියා හෝ කවුරුත් මේ රටේ ගම් සභාවකවත් වාඩිලා හිටපු පවුලක කිසි කෙනෙක් එහෙම දේශපාලනයක් නියෝජනය කරපු කෙනෙක් නෙමෙයි. තරුණයෙක් විදියට පහළ තැන ඉඳලා නැගිටලා උඩට ආපු කෙනෙක් හැටියට අපි දන්නවා මේ රටේ සමහර උදවිය දේශපාලන තීන්දුව තීරණ ගන්නකොට හිතන්නේ තම තමන්ගේ පන්තිය තම තමන්ගේ පැවැත්ම ගැන මිසක රටේ පොදුවේ දේශපාලනයේ අනිකුත් මිනිස්සුන්ගේ පොදු සිතුවිලි වලින් බලන තත්ත්වේ හුඟක් අඩුයි. මම මේ සභාවේ අද උදේ කාලේ එවැනි සිදුවීමක් දැක්කා. රනිල් වික්‍රමසිංහ කියන චරිතය අපි හොඳට කියවලා තියෙන්නේ. එතුමාට අගෞරව කරන්නේ නෙමෙයි. එතුමා අවුරුදු 30ක් දැන් එක්සත් ජාතික පක්ෂ නායකයා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණාට මම හිතනවා එතුමා තාම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ට සිරිකොත මන්දිරේ පත් වින්දනවා. එහෙම මේ පක්ෂයේ පල්ලමට ගෙන ගිහිපු
නායකයෙක්
බෙදුව කියලා චෝදනා කරනවා නම් එහෙම නැත්නම් මේක එකතු විය යුතුයි කියලා කවුරු හරි යෝජනා කරනවා නම් මං හිතන්නේ ඒ තරම් පරදවා ගැනීමක් තවත් නැහැ. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගේ දැනුම් දීමට අනුව. මම කියන්න කැමති අපි ඔක්කොටම පොදු මනසකින් හිතලා පුළුල් මනසකින් හිතලා මොන දේශපාලන මතවාදී දරුවත් රටේ පොදු ජනතාව ගැන හිතලා කටයුතු කළ යුතු කාලය ලැබිලා තියෙනවා. මම නම් පුජ්‍යලිකව වරප්‍රසාද බලාගෙන පාර්ලිමේන්තුවට අඩිය තිබුවේ නැහැ. මං හිතනවා මන්ත්‍රීවරු ලබන වරප්‍රසාද වලට වඩා මහජනයා කෙරෙහි වරප්‍රසාද දීලා මන්ත්‍රීවරු මහජන සේවකව බවට පත් වෙන්න ඕන යුගය උදා වෙලා තියෙනවා කියන එක කල්පනා කරගෙන අපි මේ ගමන ගියොත් හොඳයි කියලා ප්‍රකාශ කරමින් මට මේ අවස්ථාව ලබා දීම ගැනත් ස්තුතිවන්ත වෙමින් මේ පාර්ලිමේන්තුවට මට ඇවිල්ලා නැවත අසුන් ගන්න ඉදකට සල්සපු අවකාශය සල්සපු ඡන්දය පාවිච්චි කරපු සියලු දෙනාටත් නැවතත් ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මීළඟට ගරු අසන්තයාපා බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තිබෙනවා.
Thank you very much giving me this opportunity honorable presiding member special regarding we will focus notification under the exercise ordinance and regulations under the Colombo Port City Economic Commission. අද දවසේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ සුවිශේෂ වැදගත්කමක් තිබෙන ආදායම් මාර්ග මේ රටට ලබා දීම වෙනුවෙන් සුරාබදු පිළිබඳ මේ සාකච්ඡාව අතිශය වැදගත්. අපි දන්නවා රජයක් කරගෙන යනකොට රජයට ආදායම් මාර්ග වශයෙන් මේ සුරාබදු අතිශය වැදගත් වෙනවා. අපි මේ පෝට් සිටිය ආරම්භ කරේ විකල්ප ආදායම් මාර්ගයක් විදිහට. ඇත්තම රටේ අලුත් ආදායම් මාර්ග ඒ ප්‍රවේශ දොරටු විශේෂයෙන්ම පුළුල් කළ යුතුයි. මොකද රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක එය අවශ්‍යම දෙයක්. නමුත් ගරු සභාපතිතුමනි අප කිව යුතු වෙනවා මේ පහුගිය කාලේ මේ සුරාබදු නැතිනම් මේ සුරාබදු හා සම්බන්ධ සුරා සැල් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබා දීමේ කියන ක්‍රියාවලිය කළේ රජයට විශේෂම ආදායම් ලබා ගැනීම පිණිසද එසේත් නැතිනම් රජයේ ස්ථාවරත්වයේ නැතිනම් ආණ්ඩුවේ අර කලින් හිටපු 134 ප්‍රමාණය තවදුරටත් තබාගෙන යෑමේ අරමුණෙන්
වරදාන වරප්‍රසාදයක් විදිහටද සුරාබදු බලපත්‍ර දුන්නේ කියන එක පිළිබඳව දෙවන්ත රටතුල සාකච්ඡාවක් තියෙනවා. මෙරටේ මහජනයා අද වෙනකොට ජනාධිපතිවරණයක ඔන්න මෙන්න කඩේමට සීමාවට ඇවිල්ලා තියෙනවා. එබඳු වෙලාවක මෙරටේ මහජනතාවගේ ජනතා වරමක් ඉල්ලන කණ්ඩායමක් විපක්ෂයේ පැත්තෙන් සමහර මන්ත්‍රීවරු තමන් වෙත දිනා ගැනීම වෙනුවෙන් මේ සුරාබදු බලපත්‍ර දුන්නා කියන එක පිළිබඳව බරපතල සැකයක් තියෙනවා. සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් ලබා දීම හරහා ආණ්ඩුව මම විශ්වාස කරන කරේ අතිශය නිර්ලජ්ජිත පුදු පූර්වාදර්ශයක් තමයි මේ දීලා තියෙන්නේ. අපි දන්නවා පෞගේදා දයාසිරි ජයසේකර මැතිතුමා අර කුරුණෑගල රැළියකදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරා අපි ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගණනාවක් මේ ආණ්ඩුව පැත්තේ ඉඳගෙනත් ඒ වගේම ආණ්ඩුව පැත්තට ගියෙත් මේ සුරාබදු එහෙම නැත්නම් මේ සුරා බලපත්‍ර ලබාගෙන කියන එක පිළිබඳව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. අපි කියනවා අනාගතයේ 21 වෙනිදා පස්සේ එළමෙන ආණ්ඩුවක් විශේෂයෙන්ම මේ සුරාබදු බලපත්‍ර හරහා සිදුවලා තිබෙන දැවැන්ත ජාවාරම එළිදරව් කරගත යුතුයි කියලා අපි පැහැදිලිවම කියනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි අප පැහැදිලිවම කියන්නට ඕනේ මේ වෙලාවේදී මේ ආණ්ඩුව ආදායම් සොයන මුවාවෙන්ද මේ කටයුතු කරන්නේ? සුරාබදු බලපත්‍ර දීම වෙන්න පුළුවන්, නැත්නම් පෝට් සිටිය අලුත් ආයෝජනය ගෙනෙම වෙන්න පුළුවන්. මේ සියල්ල හරහා කරලා තිබෙන්නේ මේ රටේ ආදායම් මාර්ග පුළුල් කරගන්න වඩා කරලා තිබෙන්නේ ගජමිතුරන්ට තමන්ගේ ධනෙ නෙවෙයි මහබාණ්ඩාගර දුක් විඳින මිනිස්සුන්ගේ බදු සල්ලි මෙන්න මේ ඇඩ් ලබා දීම තමයි මේ දිගින් දිගටම කරන්නේ. මම ඔබතුමාට කියනවා අපි ඊයේ අර ෆෙඩ්රිසිලෝන අයිඩ්‍රොප් එක දාලා ඇස් අන්ධ වෙච්ච 70කට අධික ප්‍රමාණයක් පෙරට අද දුක් විඳිනවා. දැස පෙනෙන ලෝකේ පෙනෙන මේ මිනිසුන්ගේ ලෝකේ අහිමි කළා දූෂිත විදියට අයිඩ්‍රොප් එක දාලා බාල ඖෂධ ගෙනල්ලා අද වෙනකොට මේ මිනිසුන්ට ලෝකේ බලන්න අවකාශ නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි කොළඹ දිසාධිකරණේ නඩු පැවරුවා පහුගිය සෞඛ්‍ය අමාත්‍යයේ කෙහෙලිය රමුක්වැල්ලටත් ඒ වගේම පහුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ටත් එරෙහිව අපි කියනවා මේ අසාධාරණ දූෂිත ක්‍රියාවලිය නිසා අද පවුල් ජීවිත 70කට ප්‍රමාණයක් මහමගට වැටලා දිනවා. තව වෙනකන් ඒ ඇස් අන්ධ කරපු මිනිස්සුන්ට අඩු ගානේ කණ්ණාඩියක් එහෙම නැත්තම් කිසියම් වන්දියක් ලබා දීමටවත් ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. මේකයි ඇත්ත தත්ත්වේ. මම කියනවා සභාපතිතුමනි ඒ විතරක් නෙවෙයි මේ ලබා ගන්න සල්ලි මොනවද වීදම් කරන්නේ? අර පහුගිය දවසක හරින් ප්‍රනන්දු මනුෂ්‍ය නානායක කරලා මේ පාර්ලිමේන්තුවෙන් උසාවිය හරහා ඉවත් කළේ නැතිනම් මේක මූණට මූණ තියලා අපිට කතා කරන්න තිබ්බා. මොකද්ද මනුෂ්‍ය නානායක කරයි හරින් ප්‍රනන්දුයි පහුගිය කාලේ කරේ? මම ඉතා පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි, ඉතාම පැහැදිලිව මම කිව්වා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා කිව්වා හරින් ප්‍රනන්දු ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් පටන් ගත්තා. මොකද්ද වැඩසටහන? අර ජනාධිපතිවරයා අතිරේක වියදමක් වශයෙන් පරිපූර්ණක වියදමක් වශයෙන් රුපියල් කෝටි 875ක් ජනාධිපතිවරයා වෙන් කරගත්තා. ඒ වෙන් කරගෙන හරින් ප්‍රනන්දුගේ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 8000ක් වෙන් කරලා දුන්නා. මොකද්ද මෙයා මේකෙදි කරේ? මෙයා කරේ ගරු සභාපතිතුමනි මෙන්න මේ වගේ දේවල් තමයි මෙයා කරේ. පහුගිය අප්‍රේල් 2024 අප්‍රේල් අවුරුදු සෝපත්තන් රුපියල් ලක්ෂ
200යි
2024 මැයි වෙසක් උත්සවයට රුපියල් ලක්ෂ 450යි මහරගම වෙසක් කලාපේ රුපියල් ලක්ෂ 100යි අම්පාර පොසොන් කලාපේ 21 වෙනිදා තොරණට විතරක් රුපියල් ලක්ෂ 90යි 18 සන්නියේ එකට රුපියල් ලක්ෂ 12 ගානේ දිවයින පුරා ස්මාර්ට් චූත් නයිට් කියලා මෙයා සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ 80යි සංගීත කණ්ඩායම ලක්ෂ 25යි කලාකරුවන්ට ලක්ෂ 40යි බලන්න සභාපතිතුමනි ලක්ෂ 150ක් මෙයා වියදම් කරා සංගීත ප්‍රසංග වලට. එදා නෙළුම් කුළුණ ළඟට ගෙනාවා නෙළුම් කුරුල්ලකට ගෙනල්ලා එතන අරක්කු ඒ වගේම බියර් ඒ වගේම තමයි මත්පැන් එතන අලෙවි කරන්න සැලැස්සුවා. තරුණසිවා සභාවේ ළමයි දේව කරන්න පුළුවන්ද? සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා. හරියට අපි කියනවා තමුන්නාසට කොකේන් ගහන්න නෙවෙයි මෙරට තරුණ ජනයාගේ දුප්පත් මිනිසුන්ගේ මුදල් බදු මුදල්ම මෙහෙම වියදම් කරන්න දෙන්න බෑ. අපි කියනවා අද දෙවේලක් කණ්ඩ බැරි පවුල් ඉන්නවා ලක්ෂ 50ක් කොකේන් ගහන්න ඇමතිලට ජවුසන්න දඬ ඇමතිලට මේ විදිහට මුදල් කාබාසිනියක් කරන්න දෙන්න බෑ. හරියට අපි කියනවා එළියේ ඉඳන් පුළුවන් නම් මේ වගේ තරුණ ජනයා මත්ද්‍රව්‍ය වලට යොමු කරපු තමුන්නාසේ කතා කරන්න මං කියලා කියනවා. ඒ වගේම මම මේ රටේ කලාකාරයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස්මාර්ට් ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වලට ගිය කලාකාරවරුන්ට අපි කියනවා අගෞරවයෙන් මේ කියන්නේ සන්තුෂ් මාධ්‍ය කියලා කියන්නේ අපි ආදරය දිනාගත්ත කලාකරුවෝ. ඔවුන් අපි ගරු කරනවා. ඉරාජ්ලට අපි සංගීතය වෙනුවෙන් යමක් කරා නම් අපි ගරු කරනවා. ඒ වගේම චාල්ස් තෝමස් පියතුමාට අපි ගරු කරනවා. හැබැයි තමුන්නාසලා මේ ඇමතිලගේ මුදල් අරන් දිනවා මේකේ ලක්ෂ 15ක් සමහර පැයක දේශලයකට. මේවා මේ හිඟාගත්ත අර තරුණයන්ගෙන් හිඟාගත්ත මුදල් මෙරට දුක් විඳින මිනිස්සුගේ මුදල් බදු මුදල් කරුණා කරලා මේ කලාකරු නිල්ලිවක්
කරනවා.
ජාතිය වෙනුවෙන් මුරණ්ඩු මුග්ද ඇමතිවරු මේ විදියට තමන්ට මුදල් දීලා තියෙනවා, ගෙවීම් කරලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා මේ ගෙවීම් වවුචර් කරුණා කරලා බඩගින්නේ දෙවියල කණ්ඩ බැරි මිනිස්සු වෙනුවෙන් මං ඉල්ලීමක් කරනවා. ඔය ගත්ත මුදල් නැවත ජාතිය සතුකරන්න, නැවත ඒවා ආණ්ඩුවට ලබා දෙන්න. සමහර කලාකරුන්ගේ මම නම කියන්නේ මම මේ අගෞරවයෙන් නෙවෙයි ඒ කලාකරුවන්ට නම මෙතන මතක් කරන එක සාධාරණ නෑ කියලා මගේ හදවත මට කියනවා. නමුත් රටේ බඩගින්න ඉන්න මිනිස්සු වෙනුවෙන් කියනවා තෝමස් පියතුමනි කලාකරුවනි ඔබලා දස ලක්ෂ ගණන් වලින් මුදල් අරන් තියනවා මේ තරුණ සේවා සභාවේ සංගීත ප්‍රසංග හරහා. තරුණ සේවා සභාපතිටයි ඒ හිටපු ඇමතිටයි මුරණ්ඩු විදිහට දෙන්න දෙපැත්තට තමන්ගේ එන්ටර්ටේන්මන්ට් සමාගම්කට තමයි මුදල් වියදම් කරේ. මේ කලාකාරයොන්ට කියනවා කරුණා කරලා ගත්ත මුදල් නැවත ජාතිය සතු කරන්න. රුපියල් ලක්ෂ 15ක පැයක දේශනය මොන තරම් වටිනවද? ඒ වටිනාකමෙන් මේ රටේ අර්බුදය වැඩි වෙනවා නම් ඔබතුමන්ලා කරලා තියෙනෙත් වරදක්. හිතුවක්කාර ඇමතිලා මේ කරන ජාවාරමේ කොටස්කාර වෙන්න එපා. ආදරෙන් ඉල්ලනවා නැවතේ ලබා ගත්ත මුදල් නැවත ගෙවීම කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නැත්තම් ඔබතුමාලා මේ අර්බුදයට වැටිච්ච රටේ ඒ අර්බුදේ මඩගොඩේ මේ බොර වතුරේ තමුන්නාසෙලා මාළු බානවද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ස්තුතියි ඔබතුමාට.
බොහොමත්ම ස්තුතියි. මේ ළඟට පියුම් අනුම්ප පැස්කල් මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තිබෙනවා.
අයිබුවන් ගරු මුලස්නාරූඩ මන්ත්‍රීතුමනි, දැන් අපිට පේන්න තියෙනවා මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු බයෙන් බිරන් තට්ටු වල කෑ ගහන්න පටන් අරගෙන. මොකද දැන් සමග ජනබලවේගයේ මන්ත්‍රීවරු බුරුදු පිටින් අපේ පැත්තට එනකොට ඒක සජව ප්‍රතික්ෂේප වෙනකොට මේගොල්ලෝ එන්නේ බාර් පර්මිට් අරගෙන, මේගොල්ලෝ එන්නේ වෙනත් වෙනත් වරප්‍රසාද වරදාන අරගෙන කියලා කෑ ගහන්න පටන් අරගෙන බය වෙලා. බය වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ. ඇත්තටම බය වෙන එක බුදු වෙට දෙන්න දෙයක් නැහැ. මොකද දැන් 12කට වැඩිය සංඛ්‍යාවක් අපි ගාවට මන්ත්‍රීවරු ඇවිල්ලා තිනවා. 12කට වැඩි ඉදිරිදි තවත් එනවා. තමුන්වහන්සේලාගේ දහසක් පොරොන්දු, දහසක් ප්‍රාර්ථනා ජනතාවට දෙන බොරු විකාර පොරොන්දු, බොරු නායකත්වය, පදනමක් නැති තිරසාරත්වයක් නැති නායකත්වය විසින් දෙන පොරොන්දු නිසා අඟුළු රටේ ජනතාවම දැන් තේරුම් අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමුන්වහන්සේලා මන්ත්‍රීවරු තේරුම් අරගෙන තියෙන්නේ මේක පරාද වෙන සටනක් කියලා, සජීවී පරාද වෙන සටනක්. අපි අවුරුදු දෙකක් ඉතාමත් හොඳින් වැඩ කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පෞගිය අවුරුදු දෙක තුළ දේශපාලනය කරේ නැහැ. ජනතාවගේ විවේචනයට ලක් වුණා. ජනතාවගේ විවේචනයට බදු ගහනකොට සියලුම දේශපාලන පක්ෂ පාරට බැස්සා. මන්ද පෝෂණය අහස ඉස්සර ගියා 24%. ඒ අවස්ථාවේදී
නිවැරදි තීන්දුව අරගෙන ජනප්‍රිය නොවන තීන්දුව අරගෙන ක්‍රමානුකූලව ආර්ථිකය සකස් කරා. වෘද්ධිය සමිතිවල ඒකාධිකාරය මාෆියාව සම්පූර්ණයෙන්ම පාලනය කරා. මේ රටේ සියලුම ආයතන බලහත්කාරයෙන් පාලනය කරමින් හිටියේ. ජනතාව මහපාරට දාන්න එක හේතුවක් වුණා එක. ජනතා විත්ති පෙරමුණ තමයි එක පිටිපස්ස හිටියේ. සංචාර ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිල දැම්මා. මහපාරට බැහැලා සංචාරකයන්ට රටට එන්න බැරි තත්ත්වයක් නිර්මාණය කළ තිබුණේ. මුළු රටම වහන්න කියලා බල කරා. කොයිඩ්වා සංගතය වෙලාවේ ඒ මාෆියාව තමයි පාලනය කරේ. එතුමා අලුත් දේශපාලනය පටන් ගත්තේ. අපි දන්නවා මේ විදිහටම රජයට විරුද්ධව 88-89 දී ශිෂ්‍ය කරෙල්ලක් ආවා. ආර් ප්‍රේමදාස එතුමාගේ පියා උත්තර දුන්නේ කොහොමද? ලෙයින් නැකඩින් මරණයෙන් උත්තර දුන්නේ. 65,000 ඝාතනය වුණා. නමුත් මෙවර ශිෂ්‍ය සටනක් තිබුණා. අරගලයක් තිබුණා මහපාරේ. ඒක පිටිපස්ස විවිධ බලවේග හිටපේක වෙනම කතාවක්. විවිධ කුමන්ත්‍රකාලි බලවේග හිටියත් ගෙවල් ගිනි තිබ්බා මහපාරේ මන්ත්‍රීවරයෝ මැරුවා. නමුත් උත්තර දුන්නේ විදිහට නෙමෙයි. එදා උත්තර තෝරපු විදිහට නෙමෙයි තේරුවේ. අපි කල්පනා කරා මේකට හේතුව මොකක්ද? මේ වැරදි ක්‍රමය වෙනස් කරන්න ඕන කියන එක සියලුම දේශපාලන පක්ෂ තේරුම් ගත් යුතුද? රජ විසින් තේරුම් ගත්තා. ඒ තුළින් තමයි වසර දෙකකට පෙර අලුත් ක්‍රමය විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කරන්න ඉඩ දුන්නේ නැහැ. 90% ශිෂ්‍යයන්ට යන සිද්ධ විදේශ විශ්වවිද්‍යාල වලට ඩොලර් අපේ රටෙන් අහිමුණු එක හේතුවක්. ඒක අපි ප්‍රතිපත්ති වශයෙන් වෙනස් කරා. දැන් කවුරුවත් කියන්නේ නැහැ 90% ශිෂ්‍යයන්ට මෙරට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. සමත් අයට මේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරණ කරපු උද්ඝෝෂණ නිසා. අපිත් ඒකේ ව්‍යාපාරයේ කාලේ හිටියා. අපි තේරුම් ගත්තා මේක වැරදි කියලා. හැම කෙනෙක්ම අලුත් වෙන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ. වෙනස්ුනේ නැත්නම් ස්වභාවික වර්ණය පිළිගත්තේ නැත්නම් උචිතෝන්නතිය පිළිගත්තේ නැත්නම් ඒ ජාතිය රට විනාශ වෙනවා. පුද්ගලිකාංශ ශක්තිමත් කරමේ හැමදාම බදු මුදලින් දුවන රාජ්‍ය ආයතන බිලියන ගණන් වියදම් කර කර ජනතාව හිඟන්න රත්තර පත් කරන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න ඕන කියන තීන්දුව ගත්තා. නමුත් අදත් කියන්නේ මේගොල්ලෝ දූෂණය නැති කරොත් හරි, පාර්ලිමේන්තුවේ මෝඩයෝ නැති කරොත් හරි, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ උගතුන් ආවත් හරි කියන එක. පාර්ලිමේන්තුව තුළ උගතුන් හිටියා, නූගතුන් හිටියා. නමුත් ප්‍රශ්නයකට හේතුව ඒක නෙමෙයි. අලියාගේ හැඩේ හොයනා වගේ මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව රාජ්‍ය ආර්ථිකය කියලා පවත්වමින් බදු මුදල් පොම්ප කර කර සුදු අලියක නඩත්තු කරන එක වෙනස් කරන්නේ නැතුව කවදාකවත් මේ රටේ ආර්ථික වෙනස් කරන්න බැහැ. ඒක නිසා තමයි අවුරුදු දෙකකට පෙර ප්‍රතිසංස්කරණ ගෙනාවේ. IMF එකනුත් ඒක කිව්වා තමයි. රටත් ඉල්ලුවේ IMF එක කියන්නේ මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒ වෙනස දැන් ගෙනල්ලා තියෙනවා නොබියව. ඒ වගේම සමෘද්ධියට දුන්නේ බිලියන 60යි. මීට වසර දෙකකට පෙර අර්බුදයත් සමග බිලියන 180 දක්වා වැඩි කරා තුන් ගුණයකින්. ඒ විතරක් නෙමෙයි, මෙතුමල්ලා කිව්වා දැන් මුජබ රහමාන් මන්ත්‍රීතුමා කිව්වා ඔප්පු දෙන ක්‍රමයේ වැරදියි කියලා. ඔප්පු දෙන ක්‍රමයේ වැරදියි කිව්වා. දුප්පතාගේ නායකයෙක් නෙමෙයි කිව්වා. මෙතෙක් කල් දුප්පතුන්ට දීලා තිබුණේ කඩදාසියක් විතරයි මෙතන කල් දුප්පතුන්ට දීලා තිබුණේ. නීතියෙන් වලංගු නැහැ. බැංකුවට ගෙනියන්න බෑ, බැංකු ණයක් ගන්න බෑ. සමෘද්ධියට එක හේතුවක් ඒක තමයි, දුප්පත්කම රට වෙලා ගන්න. දුන්නා විසඳුමක්. උරුමය ඔප්පු, සින්නක්කර ඔප්පුවක්, 100%ක් සින්නක්කර ඔප්පුවක්. 100%ක් ඔප්පු දුන්නට ප්‍රාග්ධන හිමිකම බාටපත් වෙනවා.
ධනවතෙක් වෙන්න පාර කැපෙනවා. බැංකුවට ගිහිල්ලා තමන්ගිට මුකස් කරලා ණය ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉඩම් හිමියෙක් බාට ලක්ෂ 20ක් කරලා දිනවා. ඒක තමයි අවශ්‍යතාවය. දුප්පතාගේ සැබෑ මිතුරා කියන්නේ පිටට තට්ටු කරලා මං ඒගොල්ලෝ කියන හැමදේම හරි කරනවා කිය කිය සුරංගනා ලෝකයට ගිනියන එක නෙමෙයි. බොරු පරන්දු දෙන එක නෙමෙයි. සත්‍ය වසන් කරන එක නෙමෙයි. සැබෑ ලෙසම ලක්ෂ 20කට ඔප්පු දෙනවා අපි දැන්. අපිට මැතිවරණ කාල සීමා තුල නිසා ඒක ඉෂ්ට කරන්න බෑ මැතිවරණ නීති රීති යටතේ. මැතිවරණෙන් පස්සේ අපි අනිවාර්යෙන් පටන් ගන්නවා. 22 වෙනිදා නැවතත් අපි පටන් ගන්නවා ඔප්පු දෙන එක. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න මේ රටේ. ඇයි? මහා දුක් කඳවණාවක්, මහා පාරේ මරණය, ගින්න මැද්ද හිටපු ජනතාව, බඩගින්න හිටපු ජනතාව, ගෑස් ටැංකියේ මිල අහස උසට නැගලා තිබුණා. ඒක තමයි අපි සිලින්ඩරේ තෝරගන්න හේතුවත්. උද්දමනේ 96යි. බැංකු ණය පොලිය අනුපාතය 37යි. තෙල් ගන්න පොලිමේ, ඩීසල් ගන්න පොලිමේ, පෙට්‍රල් ගන්න පොලිම මහමුදේ තියෙනවා. තෙල්ලව ලබා ගන්න බැහැ. දරුවට කන්න දෙන්න විදියක් නැහැ. ඒ වෙලාව කවුරුවත් බාර ගත්තේ නැහැ. අභියෝගයට බය වුණා. දැන් මේ පොරොන්දු දෙන මිනිස්සු එදා හැංගුණ බංකු යට බාර ගන්න කිව්වහම බියෙන් තැතිගත්තා. ඒ වෙලාව තමයි තුමා එක බාර ගත්තේ. අපිට අවශ්‍ය සතිමත් බව. මේ මොහොතේ ප්‍රශ්නය මොකක්ද? ඒකට විසඳුම මොකක්ද කියන එක අපේ ප්‍රශ්නය. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයට විසඳුම වගේම ආර්ථික අර්බුදය කරවටක් ගිලෙනකොට බාරගත්ත මෙතුමා තාමත් ඒ ප්‍රශ්නය 100%ක් විසඳලා නැහැ. අපිට දැන් යන්තම් සහනයක් තියෙනවා. යම් කිසි තත්ත්වයකට සහනයක් තියෙනවා. ජනතාව තමිනි දුකේ නැවතත් මේ වල ඇතුළටම දාන්න ඕන නම්, මේ වල ඇතුළට නැවතත් ජනතාව දාන්න ඕන නම්, ජනතාව තමයි තීන්දුව කරන්න ඕනේ. හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, කරලා පෙන්නපු, ඇහැට දැක්ක, කනට ඇහුණු, සැබෑ ලෙසම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු ආර්ථික අර්බුදයට විසඳුම දෙන නායකයව තෝර ගන්නවද? එහෙම නැත්නම් පක්ෂය කියන දෙයට වහල් වෙලා, පක්ෂයකට කියන දෙයට වහල් වෙලා, එහෙම නැත්නම් ඉතිහාසය තුල කරුණු කාරණා රනිල් වික්‍රමසිංහතුමා එදා මෙහෙම කර අරම කරා කියලා ඒ ඉතිහාසය තුල ඉඳලා අපිත් හිටියා. අපිත් එතුමාට විරුද්ධව තමයි ජීවිත කාලයම වැඩ කරේ. නමුත් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අස්පනා පිටත් පේන දේ තුලින් අනාගතය නිර්මාණය කර ගැනීම සඳහා ප්‍රශ්නය විසඳපු නායකයට ඡන්ද දෙනවද කියන එක තමයි තීරණය කරන්න ඕනේ. දැන් ජනතාව තීරණය කළ ඉවරයි. අපි යන හැම තැනම ජනතාව, කාන්තාව, තරුණයෝ, වැඩිහිටියෝ, ආබාධිත ප්‍රජාව සියලු දෙනා තීරණය කළ ඉවරයි. අපි නැවත වලට වැටෙන්නේ නැහැ. අපි නැවත මිත්‍යා ප්‍රබන්ධවලට අහුවෙන්නේ නැහැ. සැබෑ ලෙසම දුප්පතාගේ හිතවතා මොහොත්කමයි කියලා ඉඩම් අප්පු ගමේ ජනතාවට රැක්නේ වතුකරේ ජනතාවටත් ලබා දෙන්න තීන්දුව කළා තියෙන්නේ. වතුකරේ ගම් හදනවා. නැවතත් වතුකරේ සහ ගම කියලා දෙකක් නැහැ. අපි දෙකොල්ලම එකයි. අපි දෙකොල්ලම මේ භාෂා දෙකම ඉගෙන ගන්න ඕනේ.
ඔබට තව විනාඩි දෙක කාලයක් තිබෙනවා.
ඒ දෙකොල්ලන්ට අවශ්‍ය කරන වරප්‍රසාද දෙනවා. පඩිය 1700 වැඩි කරපෙකට දැන් ඔච්චම් කරනවා කරන්න බෑයි කියලා.
කරන්න බෑයි කියපු සියලු දේ අපේ පුළුවන් කියන මාතෘකාව තමයි අපි තියෙන්නේ.
අපි ගාව ඉන්න පුළුවන් කියන අය ලබන අවුරුද්ද වෙනකොට ජීවන වියදම් දීමනාව රාජ්‍ය සේවකයන්ගේ 25000 දක්වා වැඩි කරනවා.
මේගොල්ලෝ එකටත් කියව කරන්න බෑයි කියලා.
කර කියපු හැමදේම කරා. බිලියන 180ක් වෙන් කරා. මන්ද පෝෂණයට ලදරු පාසල් ළමයිට ආහාර ලබා දුන්නා.
සිංගප්පූරුවේ ලීකාන් ලියුත් කර ඉස්සල්ලාම ඇවිල්ලිල්ල කරේ ඔක තමයි. දුෂ්කරතාවට පත්වුණු මන්දපෝෂණයට පත්වුණු ජනතාවට කිරි දුන්නා. ඒ වගේ සියලුම තලයන් වලට අවශ්‍ය කරන විදිහට කටයුතු මේ වගේ කටයුතු කරා. දැන් ලී ක්වාන් ලියු කෝ කියලා ඇහුවා, මහාතීර් මොහමඩ් කෝ කියලා ඇහුවා, ඩෙන් ෂියාපින් කෝ කියලා ඇහුවා. අපේම වූ ක්‍රමයකට දැන් අපි ඒ දියුණු රට නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට දැන් අපි යොමු වෙන්න තියෙන්නේ. වෙනත් ලෝකයක් එක්ක සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. ඩෙන් ෂියාපින් ගැන හිතන්න අවශ්‍ය නැහැ. ලී ක්වාන් ලියු ගැන හිතන්න අවශ්‍ය නැහැ. කොරියාවේ පාක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. දැන් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ එන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ රජයත් සමග තමයි. බලලා මැටියෙන් වුණත් කමක් නැහැ. මී වල්ලනවා නම් ඒක හරි කෙනෙක් කිව්වා. ඩෙන් ෂියාපින් කිව්වා. ලී ක්වාන් ලියු කිව්වා. අද අපිට කියන්න තියෙන අවසාන වශයෙන් ඒක තමයි. රනිල් වික්‍රමසිංහද ජනප්‍රියතාව නැත්ද කියන එක වැදගත් නැහැ. ගමේ මිනිස්සුන්ගේ පිටට තට්ටු කරනවද නැද්ද කියන එක වැදගත් නැහැ. ප්‍රශ්නයට උත්තරේ දෙනවා නම් අපි ඒක තෝරගන්න ඕනේ. ආර්ථික අර්බුදයට විසඳුම රනිල් තමයි. ඔබ සැමට ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි.